సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మ శవనకాలో అయం బదంత దమ్మ శవనకాలో అయం బదంత దమ్మ శవనకాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని మే పినుతున్ సేలు దినామ మే వెలావి బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటాయ్. అద మే దేశనావే దాయకత్వయ నావల పదించి మంగళికా హేమచంద్ర మహాత్మీయ ధరల తిబెనో. తేతుమీ మీట కాలినుత్ బహో దేశనా ప్రమాణేకట దాయకత్వే గెన కటయుతు కరల తిబెనో. మంగళికా హేమచంద్ర మహాత్మీ ఎతులు పిన్నుతున్ సేలు దినాటమ మెవుతుం కుశలాని సంస ధర్మయాన్ ఉతుం ధర్మావబోధే పినిస బలవత్వేవా కేల అధిష్టాన కరణం. తిందెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే. పిన్నత్ని బుదురజానన్ వహన్సే అపట వదాల ఆర్య మార్గే ఒస్సే జీవితే విమస విమసా బలనుకుట ఈ బలనకి నా తులతమై సదాకాలికో దుఃఖ సాంసింది అన్ని. ఇప్పుడు మీ దుఃఖ సాంసిందినవా కేనిక అపి ముహున దిన విశాల అభియోగ్య. మీ దుఃఖింగ్ మిందెను ఆ కేనిక లేసి పహసుదయాక్ నిమి సంకీర్ణదయ. ఈ సంకీర్ణత్వే పిన్నంట తమై బుదురజానన్ వహన్సే ఓలారికై కేల వదారలతీన్. పటిచ్చ తము మే అపిటి స్కంద గెనకేది కేనో అనిత్యై దుఃఖై అనాత్మై ఓలారికై కీకి అని ఇతను ఓలారిక కానీ మీకు సంకీర్ణాయి లిహాగండ అమారు లిహాండ అమారు రూపే సకాస్వీమ సంకీర్ణాయి ఇక లిహాండ బేకాయ రలుకీన వచ్చని ధర్మీ పావిచ్చికరాన్ని రలుయి కీలకి అని సంకీర్ణాయి కీని ఇక్కడ ధర్మీ పావిచ్చి కరుపు వచ్చిన తమ ఓలారిక కీలకి ఓలారికాయ్. ఇంతకుండా మీ క్రియావళి దిహా బలువామ తేరెనవా మీ వెడి లేసినే అమారు వెడ హెబై యమ్కినిగ్గి ప్రాజ్ఞావింగ్ మీ దిశ బలువోత్ ప్రాజ్ఞావింగ్ విమసండ పటంగత్తోత్ మీ ప్రశ్ని విసందగాండ పుడు ప్రాజ్ఞావిం బలువోత్ మీ ప్రశ్ని అప్పట విసందగాండ పులువం నెత్తం బే. ఇతర మీ ఓలారిక కెలెసున్గింగ్ సిత ముదవాగన సత్యావబోధే కరా యమ్ కెని కెకతు వినవన ఏక అపిసరహతీయన విశాలమ అభియోగే అపి కుహుమారి ఏకట మూన దెండో. ఇతర ఏకట మూన దెండ బుధురజానస వివిధ క్రమోపాయాన్ అప్పట పెన్నులా తీయను. ఏ వివిధ క్రమోపాయాన్ పెన్నులా తినోకెల ఏ క్రమోపాయాన్ ఒక్కొమ అపి అద్దకల బలండోడ్నే ఇక క్రమేకట మీకు అద్దెక్కామ హరి. దెన్ అపి మీ దవస్సుల ఆర్యష్టాంగిక మార్గే మూల్ కరగిన దేశనామాలావాక్ సిద్ధ కరను. తేకి సమహార దేశనా ఒప్పినతుండు మీ దవసులు అయినా ఏతి అపి అద అద మీ ఆర్యష్టాంగిక మార్గే మూల్ కరగిన తమాయి దేశనావాక్ కరాన్ని. థింగ్ ఆర్యష్టాంగిక మార్గే కొయిసాన గెంబురుదు కియలా మీ దేశనామాలావహగనే అద్ది కెనిగుట దెనిన్న పులువం. మీ ఆర్యష్టాంగిక మార్గి గెంబురు క్రమవేద స్పర్శ కిరీమింతమై ఇహల ఆధ్యాత్మిక అవకాశకట యాన్న పులువం. ఆర్యష్టాంగిక మార్గి థింగ్ మీ పహే పంతి ఎత్తుగన్ననో తమై నమకు ఆర్యష్టాంగిక మార్గి గెంబుర స్పర్శ కిరీమింతమై ఇహల ఆధ్యాత్మిక అవకాశకట యాన్న పులు. అయితే ఏకేత్ ఆర్యష్టాంగిక మార్గే అణువు జీవత్వన్ ఎదినదా జీవితే తులు ఉత్సాహకరణిక జీవితేట హోంద. దెన్ సింహల హోడియ గత్తామ సింహల హోడియ ఇక వసరెత్తు గన్నను పశ్చాత్తుపాధిటత్తు గన్నను සිංහල ඕඩිය ඉතින් එක වසරේ තු ගන්නවා ආයනු කියලා පටන් ගන්න. එතකොට සිංහල ඕඩිය එක පළවෙනි ශ්‍රේණියේ තු ගන්නවා. හැබැයි පශ්චාත් උපාධියටත් සිංහල විෂය ඉගෙන ගන්නවා නම් එයාට ඒත් සිංහල හොඩිය ඉගෙන ගන්න තියෙනවා. හැබැයි අර එක වසරේදී ආයන්න ආයන්න කියලා ඉගැන්නුවාට විශ්වවිද්‍යාලේ උගන්වන්නේ සිද්ධාත් සංගරාව වගේ සිංහල හොඩියක්. සිද්ධාත් සංගරාව කියලා ඒක පැරණි සිද්ධාත් සංගරාවේ සිංහල හොඩිය ගැන විශ්ලේෂණය කරන්නේ විශ්වවිද්‍යාලව. ඉතින් සුද්ධ සිංහල හොඩිය උගන්වනවා සාමාන්‍ය පෙළට. මිශ්‍ර සිංහල හොඩිය උගන්වන උසස් පෙළ ඔය වගේ සිංහල හොඩිය උගන්වන එක නවතින්නේ නැහැ. හැබැයි එහෙම වුණාට උපාධියක් කරන මිනිස්සෙකුට සිංහල හොඩිය උගන්වන්නේ අර මූලික වශයෙන් අයනු ආයනු කියාපු එක නෙමෙයි. එයාට ඒ ස්වභාවයට හරියන විදියට සිද්ධාත් සංගරාවේ සිංහල හොඩිය තමයි විශ්ලේෂණය කරන්නේ. ඉතින් ටිකක් සිංහල හොඩිය විභාග කරලා සාමාන්‍ය උපාධියක් කරන කෙනෙකුට කොහෙන්ද මේ වචන ආයන්න උපදින්නේ කියලා අන්න ඒක සංකීර්ණව උගන්වනවා. තල්ලෙන් උපදින්නේ මොන අකුරු ටිකද? හරි. ඊට පස්සේ දිව මුල් කරගෙන උපදින්නේ කොයි අකුරු ටිකද කියලා උගන්වනවා. අන්න එහෙම අකුරු උපදින ස්ථාන ගැනත් උගන්වනවා. ඒ වගේ ඉතින් ආර්යෂ්ටාංගික මාර්ගය ගැන වුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඉතින් ඕක ඉතින් හැමදාම ඉගෙනගෙන තියෙනවා. ඕකේ ඉතින් මොනවද එච්චර ගැඹුරට කතා කරන්න තියෙන්නේ කියලා. මේක ගැඹුරු නැත්තම් මේක ඊටාම ගැඹුරු එකක්. ඒතර මේ ගැඹුර අපගේ බුදුරජාණන් වහන්සේ අපට මැනවින් දේශනා කළා. ඉතින් මේ ගැඹුර අපි කොහොම හරි ස්පර්ශ කරන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ බොහොම ගැඹුරු එක, පටිසම්පාද වගේම බොහොම ගැඹුරු එකක්. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඇත්තටම සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන සම්මාදිට්ඨියෙන් ඉවර වෙන එක. අපි දන්නේ සමාධියෙන් ඉවර වෙනවා කියලානේ. නෑ, සම්මාදිට්ඨියෙන් පටන් අරන් සම්මාදිට්ඨියෙන් තමයි අවසන් කරන්නේ. ඒ කියන්නේ මේ හැම අංගයක්ම සම්මාදිට්ඨිය පුබ්බංගම වෙනවා. පුබ්බංගම වී සම්මාදිට්ඨියම ආයහදනවා. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ සම්මාදිට්ඨිය පූර්වාංගම වුණොත් විතරයි. සම්මාදිට්ඨිය පූර්වාංගම නැත්නම් ඉතුරු ආර්යංග වැඩෙන්නේ නැහැ. ඒ හැම ආර්යංගයක්ම වැඩෙන්නේ සම්මාදිට්ඨිය පුබ්බංගම වුණොත් විතරයි. සම්මාදිට්ඨිය නැත්නම් ඉතුරු ආර්යෂ්ටාංගික මාර්ගයේ එකම එක අංගයක්වත් වැඩෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය පූර්වාංගම නැත්නම් එකම එක ආර්යංගයක්වත් වැඩෙන්නේ නැහැ. ඉතින් බොරුණු කියන්න පුළුවන් මිනිහෙක් සාමාන්‍ය කෙනෙක්. හැබැයි සම්මා වාචා නෙමෙයි ඒක. දැන් කෙනෙක් බොරුනෝ කියන අය ඉන්න පුළුවන්. එයාලා බෞද්ධ වෙන්න ඕනේ නෑනේ. බලන්නකෝ බෞද්ධයන්ටත් නැති සම්මා වාචාවක් එයාට තියෙනෝනේ. කේලම් කියන්නේ නැති අය ඉන්න පුළුවන් ඊගේවල ඉන්නේ. පන්සල් එන්නේ නැහැ, බණාන්නේ නැහැ, මොකක්වත් නැහැ. ඉතියා කේලම් කියන්නේ නැහැ, කාටවත් මොකුත් කියන්නේ. ඒතර ඒ කියන්නේ සම්මා වාචාවද? නෑ, එයා ඉතින් බොහොම හොඳට වචන පාවිච්චි කරන කෙනෙක්. හැබැයි එයා හොඳට වචන පාවිච්චි කළා කියලා එයාට සම්මා වාචා කියලා එකක් නැහැ. සම්මා වාචා කියල එකක් නැහැ. එතකොට සම්මා වාචා වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය පුබ්බංගම වෙච්ච කෙනා තුල වැටෙන වචන වලටයි සම්මා වාචා කියන්නේ. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට එයා කොච්චර හොඳ වචන කතා කළත් එයා සම්මා වාචාව තුල ඉන්න කෙනෙක් නෙමෙයි. ඔන්න ඔය වගේ සම්මා දිට්ඨිය තමයි මූලික දේ. සම්මා දිට්ඨිය වඩාගෙන වඩාගෙන ගිහින් ආර්යෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පූර්වාංගයි පූර්වාංගම වෙලා ආර්යෂ්ටාංග මාර්ගේ වඩානකින් නැවත සම්මාදිට්ඨියම හදනවා. නැවත සම්මාදිට්ඨියම හදනවා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. සම්මාදිට්ඨිය පුබ්බංගමයි, සම්මාදිට්ඨිය විසින් නැවත සම්මාදිට්ඨියම හදනවා. පින්වත්නි, සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? පොඩි ළමයි යහපත් දැකීම කියලා කිව්වට කමක් නැහැ. මේ සෝවාන් වීම පිණිස කොහොමද පාරක් හදාගන්නේ කියන අය සම්මාදිට්ඨියට යහපත් දැකීම කියනවනම් එයා සෝවාන් වෙන්න උත්සාහ කරන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන්නේ දැන් අද දේශනාවට අනුව නම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ දෙයට. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ භවය සකස් වෙන, ඇති වෙන, නැති වෙන විදිය දකින එකට සම්මාදිට්ඨිය කියන්නේ. ගැඹුරින් බැලුවම සම්මාදිට්ඨිය කියන්නේ භවය හටගන්න විදියත් භවය භව නිරෝධය සිද්ධ වෙන විදියත් පිළිබඳ යා තුල තියෙන නුවණට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. භවය ඇති වෙන විදියත් දන්නවා, භවය නිරුද්ධ වෙන විදියත් දන්නවා. එතකොට භවය ඇති වෙන විදියත් භවය නිරුද්ධ වෙන විදියත් දකින එක සම්මා දිට්ඨිය. එතකොට දැන් අපි හැම වෙලාවකම රැඳිලා ඉන්නේ භවයේ. මේ ඉන්නේ භවයේ. ඒ කියන්නේ අපි භවයෙන් භවයට සැරිසරනවා කියලා එහෙම කියන්නේ. අපි ඉන්නේ හැම වෙලාවකම භවයේ. එතකොට දැන් මේ භවය තුල වාසය කරන භව එයා දැනුවත් වෙන එක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? භවය ඇති වෙන නැති වෙන විදිය දකින එක. භව සමුදයයි භව නිරෝධයයි පිළිබඳ ඥාන සංප්‍රයුක්තකම තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය දෙවෙනි පැත්ත මොකද්ද? දැන් භවේ රැඳිලා ඉන්නවා කියලා දැනගන්නවා. මේ වෙලාවේ සිහිය උපදව ගන්නවා, මම දැන් භවේ රැඳිලා ඉන්නේ. කන්නේ මේ වෙලාවේ සම්මා දිට්ඨිය උපදිනවා. මම මේ භවේ නෙවෙයි ඉන්නේ කියන සිතුවිල්ල උපදිනව නේද? ඒ වෙලාවේ එයා සම්මා දිට්ඨියේ ඉන්නේ. දැන් මම භවේ ඉන්නේ. එතකොට මේ භවය තුල වාසය කරන භවට එයාට දැනෙන වෙලාව එයා සම්මා දිට්ඨිකයි. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ භවය සමුදය සහ නිරෝධය දකින එක, අඳුන ගන්න එක. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ඒකට සම්මා දිට්ඨිය තව පැත්තක් තියෙනවා. ඒ ඒ වෙලාවෙම ඉන්න ඉන්න තැන ඉන්න ඉන්න විදියටම මම දැන් භවේ රැඳිලා ඉන්නවා. භවය කියන්නේ මොකද්ද කියලා අහන්න භවංච පජානාති කියන අපේ දේශනා මාලාව ඇහුවාම හරි. භවය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එතකොට භවයට අපි නිතර පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒක තමයි කෙලෙස් සහගත මතකය කියන එක. නිතර අපි දේශනාවල කියනවා පොදු වචනයක්. මොකද්ද? කෙලෙස් සහගත මතකය කියන එක. ඒක තමයි භවය කියන්නේ. එතකොට ඒක භවය කියන්නේ බොහොම සංකීර්ණ එකක්. ඉතින් නමුත් කෙලෙස් සහගත මතකයක් ඇතුළේනේ අපි ඉන්නේ. ඔයාලට හැම වෙලාවකම මේ මම දැන් ඉන්නේ කෙලෙස් සහගත අරමුණු ඇසුරු කරන මතකයක් එක්ක නේද කියලා අන්න ඒ වෙලාව මම එහෙම දැනෙනවා නම් ඒ වෙලාවේ ඔයාලට සම්මා දිට්ඨිය ඉපදිලා තියෙනවා. සම්මා දිට්ඨිය ඉපදිලා තියෙනවා. එතකොට යම් කෙනෙක් දැන් මේ මෙන්න මේක තමයි ඇත්තටම හොඳට තේරුම් ගන්න. එතකොට භවය කියන්නේ මෙන්න මේ කතා දෙකෙන් එකතු වෙච්ච තැන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ භව සමුදයද භව නිරෝධයද දකින්න එක. යහපත් දැකීම නෙමෙයි. යහපත් දැකීම කියන්නේ දහම් පාසල් ළමයි. නිවන් දකින්න එක නා යහපත් දැකීම කියන්න ඕනේ. ඇයි? යහපත් දැකීම මොකද්ද කියලා අහුවත් ඔයාලට උත්තර නෑනේ. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම නම් කවුරු හරි කෙනෙක් අපෙන් අහන හොඳයි වා කියන්නකො යහපත් දැකීම කියන්නේ මොකද්ද කියලා. කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? මොකක්වත් උත්තරයක් අපිට නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ හොඳට තේරුම් ගන්න මම මේ කියන එක. සම්මා දිට්ඨිය කියන්නේ භව සමුදයයි භව නිරෝධයයි දකින එක. ඒක තමයි යහපත් දැකීම කියන්නේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන් දකින කෙනෙකුටනේ. නිකම් මිනිසෙකුට නෙමෙයිනේ. ඊට පස්සේ සම්මා දිට්ඨි තව පැත්තක් තියෙනවා. මම දැන් භවයේ රැඳිලා ඉන්නවා. තව විදිහකින් කිව්වොත් මේ දැනුත් මට තියෙන කෙලෙස් සහගත මතකයක් නේද කියලා සිතුවිල්ල උපදින්නේ. ඒ වෙලාවේ ඔයාලා සම්මා දිට්ඨිකයි. ඒ වෙලාවේ සම්මා දිට්ඨිකයි. එතකොට එහෙනම් එහෙම කෙනෙක් දැන් උදාහරණයක් විදිහට දැන් මම කෙලෙස් සහගත මතකයක දැන් ඉන්නේ කියලා දකින එක තියෙන්නේ. ඒක දැනෙන වෙලාව. ඒ දැනෙන කම යම් කෙනෙක් තුල තියෙනවා නම් එයා දුගතියට යන්නේ නැහැ. එයා දුගතියට යන්නේ නැහැ. දැන් මම කෙලෙස් සහගත මතකයක ඉන්නවා කියලා දන්නේ නැති කෙනා තමයි කෙලෙස් සහගත මතකය ඇතුලේ වැඩ කරන්නේ. නැවත නැවත අරමුණු ලුහු බඳින්නේ. අන්නේ අරමුණු ලුහු බඳින්න එක කෙලෙස් සහගත මතකයත් එක්ක කවලම් වෙච්ච එක නිසා එයා දුගතිය යනවා. සුගතිය යන්නේ කොහමද? මම ඉන්නේ තවම යා කෙලස් නිරුද්ධ කරලා නැහැ. මම ඉන්නේ කෙලස් සහගත මතකයක නේද කියලා දකින්න එක තියෙන්නේ. අන්නේ දකින්න වෙලාව ඔයාලා සම්මා දිට්ඨිකයි. ආයි කවද්ද සම්මා දිට්ඨිය පහළ වෙන්නේ කියලා එකක් නැහැ. ඒ වෙලාව සම්මා දිට්ඨික වෙලාව. ඒ මොහොත. මම ඉන්නේ කෙලස් සහගත මතකයක් ඇතුලේ නේද කියලා ඔයාලා, ඒ කියන්නේ මේක ඉන්න උණු වර්තමානයේ හැම වෙලාව මේක තමයි පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය වඩනවා කියන්නේ. ඒ කියන්නේ මේක නිතර නිතර ඔයාලට මතක් වෙනවා නං. ඒක දියුණුයි සම්මා දිට්ඨිය ටික. එතකොට මම ඉන්නේ කෙලෙස් සහගත මතකයක් ඇතුලේ නේද? මේ මම භවයේ නේද රැඳිලා ඉන්නේ? මේ කෙලෙස් සහගත මතකයේ ඇතුලේ ගොඩනැගෙන කර්ම ශක්තිය විසින් මට අනාගතේ පුනර්භවයක් හදනවා. ස්ථීරව අනාගතේ පුනර්භවයක් හදනවා පින්වත්නි. හරි, මේක තමයි. එතකොට දැන් මේ මම ඉන්නේ කෙලෙස් සහගත මතකයක් තුල නෙමෙයි කියලා එයා නිකන් මේ ජීවිතේ අභිනන්දනය කරන්න ගියොත් එයා බොහෝ වෙලාවට සසර අමාරු වැටෙනවා. එහෙනම් සුගතියකට යන රහස මොකද්ද? මේ හැම වෙලාවකම ඔය පින්නතුන්ලා සම්මා දිට්ඨිය උපදව ගන්න එක. හරි, පිරිණුවම් පාන විදිය මොකද්ද? ආයෙනම් කියන්න බලන්න. පිරිණුවම් පාන විදිය, පිරිණුවම් පාන විදිය තමයි අනේ මම බව නිරුද්ධ කළා කියලා දකින්න පුරුදු වෙනවා. බවේ නිරුද්ධ කළා කියලා දැක්කම ආයි උපදින්නෙම නැහැ. මම භවයේ තුල ඉන්නව නේද කියලා ඒ වෙලාවේ ඥාන සම්ප්‍රයුක්ත උනම් සුගතිය යනවා. මම භවයේ තුල වාසය කරනවා කියලා පේන්නේ නැතිකම නිසා එයා තුල රැස් වෙන කර්මය එයාව අමාරු වටනවා. ඕක තමයි දුගතියයි සුගතියයි නිවනයි කියලා කියන්නේ. ඕක තමයි ස්වර්ගයයි මෝක්ෂයයි කියලා කියන්නේ. ওই දෙකනේ අන්තිම දෙකනේ. ස්වර්ග සග්ගමග්ගං ආචික්කති කියලා කියන්නේ ස්වර්ගයට යනවා කියන්නේ. දෙවිවරු අතරට යන්නේ කොහමද? අනේ මම භවය තුල නේද රැඳිලා ඉන්නේ කියන මේ මොහොතේ උපදවගත්ත සම්මා දිට්ඨිකත්වය යා වඩනවා නම් එයා ඒක සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රමාණයට වඩලා නැත්නම් එයා ඉතින් සුගතිය යනවා. බොහෝ විට සුගතිය යනවා. එයා දුගතියට වැටෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට යම් කෙනෙක් තුල අනේ මම භවයේ නිරුද්ධ කළා කියලා, මම භවයේ නිරුද්ධ කරලා කියලා දකින්න පුළුවන් නම් ditth dhamma vedaniyo ඒ මොහොතේම. එතකොට භවයෙන්ම නිරුද්ධ වෙලා යනවා. තුන් භවය යනුවම එයා යන්නේ නැහැ. එයා මැරුණාම පහන් සිලක් නිවි යන්නාසේ එයා පිරිනුවම් පානවා. එතකොට සසර අමාරු වෙටෙන්නේ කොහොමද? සසර අමාරු වෙටෙන්නේ පින්වත්නි, සසර යා අමාරු වෙටෙන්නේ එයාට ඒ ඒ මොහොතේ ඒ ඒ වෙලාවේ මම භවය තුල වාසය කරන බව දකින්න බැරි නම්, මම භවය තුල වාසය කරනවා කියන එක එයාට දකින්න බැරි නම්, එහෙම දකින්න බැරි කෙනා සසර ගොඩාක් අමාරු වැටෙනවා. එහෙනම් සම්මාදිට්ඨි තුන්වෙනි පැත්ත තමයි මතක තියාගන්න මේක. සම්මාදිට්ඨි තුන්වෙනි පැත්ත තමයි මේ භවය සසරේ අනාථ කරන්නේ කොහොමද, සනාථ කරන්නේ කොහොමද, සම්පූර්ණ සසරින් ගලවන්නේ කොහොමද කියන මේ තුනක් දැනගන්න එකත් සම්මාදිට්ඨි. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ කාරණා මෙතන කිව්වක් තුනක්. සම්මා මෙන්න මේ කාරණා තුන ඔයාලා දැන් දැනගන්න එක. ඒ කියන්නේ මේ කාරණා, ඒ කියන්නේ සම්මාදිට්ඨිය එත බලන කොච්චර සංකීර්ණයිද සම්මාදිට්ඨිය. එහෙනම් දැන් මේ කියපු කාරණා තුන අපි ඔළුවට ගමු. සම්මා දිට්ඨිය කියන්නේ භව සමුදයද භව නිරෝධයද දකින්න එක, යහපත් දැකීම නෙමෙයි. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම නෙමෙයි, භව සමුදයද භව නිරෝධයද දකින්න එක. ඒ ඒ මොහොතේ ඒ ඒ තැන සම්මා දිට්ඨිය පහළ කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ දේ විදියට වදාළේ. අනාගත සම්මා දිට්ඨිය පතන එක ශ්‍රේෂ්ඨ දේ විදියට වදාළේ නැහැ. බුදුරජාණන්සේ ඉන්න තැන ඉන්න විදියට ඉන්න ඉරියව්ව තුලම සම්මා දිට්ඨිය පහළ කරගන්න කියලයි අපට වදාළේ. එමයයි බුදුරජාණන්සේ වදාළේ. ඉන්න තැන සම්මා දිට්ඨිය පහළ කරගන්න නම් බුදුරජාණන්සේ වදාළේ ඉන්න තැන සම්මා දිට්ඨිය පහළ කර පහළ ඒ ඉන්න තැන මම භවයේ දැන් රැඳිලා ඉන්නවා කියලා දකින්න එකත් සම්මා දිට්ඨියේ ඊළඟ කොටස. එයා ඒ වෙලාවෙම දකිනවා මම ඉන්නේ භවයේ. එතකොට මොකද මේ භවයේ කිව්වේ? කෙලෙස් සහගත මතකය. අනේ මම මේ වැඩ කරන්නේ, කතා කරන්නේ, ගනුදෙනු කරන්නේ, ඔක්කොම කරන්නේ යථාභූත ඥානයක් තුල නෙමෙයි නේද? මම ඉන්නේ කෙලෙස් සහගත මතකයක් තුල නේද කියලා භවයේ රැඳිලා ඉන්නකොට භවයේ රැඳිලා ඉන්න මට්ටම තුලම එයා භවයේ රැඳිලා ඉන්න බව දකින්න හැකියාව. ඕක හරිම අමාරුයිනේ සම්මාදිට්ඨිය උපදව ගන්න. ඇයි? මම භවයේ ඉන්නවා කියන එක නෙමෙයි මතක් වෙන්නේ. කෙලෙස් වලට වටිනාකමයි සිතින් යන්නේ. දැන් බෙඩින් එක්කට ගිහින් ඉදී ඕවා මතක් වෙයිද? නෑනේ. කාණ්ඩ තියෙන ඒවයි, ඇඳගෙන එක එක විවිධ විදියට ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ ඒවයි. එක එක ඒවා ඒවනේ මතක් වෙන්නේ. ඒවා තමයි මතක් වෙන්නේ. ඉතින් පින්වත්නි, මේ එහෙනම් මේ සම්මාදිට්ඨිය උපදව ගන්න එක ලෝකේ දුෂ්කර දෙයක්. ලේසි නෑ. ඊළඟට සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය තුන්වෙනි පැත්ත. සම්මාදිට්ඨිය තුන්වෙනි පැත්ත තමයි මේ 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 විදියට දකින්න බැරිකමෙන්. මොකද භවය තුල මේ මේ මම ඉන්නේ භවය තුල කියලා දකින්න බැරිකම නිසා එයා තුල රැස් වෙන අபிසංස්කාර එයාව සසර අනාථ කරන විදියක්. අර දෙවෙනි කාරණේ මොකක්ද? දෙවෙනි කාරණේ මම දැන් ඉන්නේ භවයේ, මම මේ කෙලෙස්සහගත මතකයක් ඇතුලේ ඉන්නේ කියන ඒ ඒ මොහොතේ සම්මාදිට්ඨිය උපදවා ගැනීම සුගතියට යන පාර බව. අනේ මම භවයේ නිරුද්ධ කළා කියලා දකින්න එක සම්පූර්ණ පිරිනුවම් පාන පාර බවත්. සසර දුගති මඟද සුගති මඟද නිබ්බාන මාර්ගයේද තුනම භවයේ ඇසුරු කරගෙන යාට පේන කම දකින්න කම සම්මාදිට තුන්වෙනි පැත්ත. එහෙනම් මේ කියන එක ගොඩාක් ගැඹුරු එකක්. මෙන්න මේ කාරණා තුනෙන් සමන්නාගතෝ භවය පිළිබඳ එයා තුල යම් කිසි දර්ශනයක් තියෙනවා නම්, එයා තුල යම් දර්ශනයක් තියෙනවා නම්, මෙහෙම දැක්මක් තියෙනවා නම්, මෙන්න මේ සමස්ත දැක්ම අපි කියන්නේ මාර්ග සම්මාදිට්ඨිය කියලා. මේ සමස්ත දැක්ම දැන් මේ සම්මාදිට්ඨිය ගැන තමයි මේ වචන තුන් තැනකදී තේරුවේ. හරි, තුන් තැනකදී කිව්වා. එතකොට මේ තුنين සමන්නාගත ජීවන චර්යාවක්, දර්ශනයක්, කුසලතාවයක් ඔයාලා තුල තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්, ඒ හැකියාවට අපි කියන්නේ මොකද්ද? මාර්ග සම්මාදිට. දැන් එයා ඉන්නේ මාර්ගයේ ඵලයට කිට්ටු, ඵලය උපද්දවන්න තියෙන දැන්. ලෝකේ සම්මාදිට්ටි දෙපැත්තක් තියෙනවනේ, මාර්ග සම්මාදිට්ටි, ඵල සම්මාදිට්ටි කියලා. එකක් මාර්ග සම්මාදිට්ටි, අනිත් එක ඵල සම්මාදිට්ටි. ඒත් මාර්ග සම්මාදිට්ටි නැතුව ලෞකික සම්මාදිට්ටියෙන් ඵලයටපත් වෙන්න බෑ. ඒක ලෞකික සම්මාදිට්ටිය තමයි අපි සාමාන්‍යයෙන් මේ මේ සිංහල භාෂාව ඉගෙන අරගෙන ආවිල්ලා සාමාන්‍ය පෙළ දි සිංහල උගන්වන්නේ. අන්න ඒ වගේ. ඒ වගේ එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. නමුත් යම් කෙනෙක් ඵලයට කිට්ටු වෙන්නේ මාර්ග සම්මාදිට්ඨිය. මාර්ග සම්මාදිට්ඨි මාර්ග ඵල කියලානේ කතා කරන්නේ. මාර්ගයෙන් පස්සේනේ ඵලය හම්බෙන්නේ. මාර්ගේ නැතුව ඵලේ නැහැනේ. මෙන්න මේ භවය ඇසුරු කරගෙන මේ විභාගය, මේ විමර්ශනය, මේ විදියට යම් කෙනෙක් කියවා ගැනීම යම් ශ්‍රාවකෙක් තුල තියනවා නම් ඒකට කියන්නේ මොකද්ද? මාර්ග සම්මාදිට්ඨිය. මං ඒක පහුගිය දවසේ කිව්වා සම්මාදිට්ඨියෙන් දේශනා 1000ක් විතර කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දේශනා 1000ක් විතර කරන්න පුළුවන්. කවුරුත් කිතන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවනේ වෙන මොනවත් නැද්ද බණ කියලා හොයනවා නේද? පොත් පෙරලගෙන මහා විශාල දැන් පේනවනේ අපිට දකිද්දි. ඉතින් මහා විශාල අරගලයක් නිතින් පොත් පුරෝ පුරෝ යන මා විශාල අරගලයක් තියෙනවා. එයා ධර්මයේ දරන්නේ, ධර්මයේ සටහන් කරනවා. එතකොට මේ ඇත්තටම ධර්මයේ සටහන් කරගන්න එක වැටිනවා, නොවටිනා දෙයක් නෙමෙයි. නමුත් ඔය පින්න තුන්ලා නම් මම අපේ බණෙහි මහානායිට කියන්නේ පුළුවන් තරම් දරා ගන්න මේ ධර්මයේ. මේ ධර්මයේ දරා ගැනීමෙන් තමයි ආධ්‍යාත්මික ශක්තිය වැඩෙන්නේ. අපිට ආධ්‍යාත්මික ශක්තියක් ඕනේ නිවන් දකින්න. ඇතුලේ හැසිරෙන්න ඕන ආධ්‍යාත්මික ශක්තියක්. එතකොට තමයි ප්‍රඥාවේ කෝලහලයක් ඇති වෙන්නේ. ඒක මිහින් අහලා මිහින් ලිව්වා කියලා වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. මේ ලොකු වැඩ ටික වැඩි ටික පැය ගානක වැඩසටහන අවශ්‍යම ධර්ම කාරණා ලියා ගන්න. මොකද අර දරා ගැනීමේදී පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. පස්සේ දරා ගන්නම් කියලා ලියන්නේ. අද නෑ එහෙම එක. ලස්සන්ට අඩි රූල් වලින් ඉරි ඇඳලා උපාසකම්මල බමි අවුරුදු 65ක් 70ක් වෙලා මේ හිට අනිද්දා මැරෙන්න ඉන්නේ. හරි. පෑන් වර්ග කීපයක් අරන් ඇවිල්ලා මම දැන් මේ පහුගිය දවසක දැක්කයි එහෙම එක. ඒ උපාසකම එක අතක පෑන් තුන හතරකුයි අඩි රූලකුයි තියන එයා ලියනවා අර සටහන් කර ගන්නවා. පින්වත්නි මේ මම අපි මේ කාටවත් ගරහන්නවත් එහෙම නෙමෙයි මේ කියන්නේ. අවශ්‍ය ධර්ම කාරණා සටහන් කරගන්න මේ අම්මා අප කියන්නේ කාටවත් ගරහන්න නෙමෙයි. අපේ මේ බණහන අයට අපි කියන්නේ ඔයාලා පුළුවන් තරම් ධර්මයේ දරන්න. ඇතුලේ දරා ගන්න මේ දා. ඒ දරා ගන්නකොට තමයි ඔයාල තුල යම් කිසි සෝතාපන්න ඵලයට අධ්‍යාත්මික ශක්තියක් ඇද්ද. ඒ ශක්තිය අවදි වෙන්නේ. මෙහින් ආලා මෙහින් පොතට දැම්ම කියලා ඒක අවදි වෙන්නේ නැහැ. ඇයි ඇතුළට යන්නේ නෑනේ. මෙහින් ඇහෙනවා මෙහින් එළියට යනවා. එයා දරාගන්නේ මොකද? එයා හිතනවා පස්සේ කියව ගන්නවා මේක කියලා. පස්සේ කියව ගන්නවා කියලා. හැම වෙලාවකම ධර්මයේ දරන්න. ඒ ධර්මයේ දරා ගන්නවා කියන්නේ අහල පොතේ සටහන් කර ගන්නවා කියන එක නෙමෙයි. ඒක ඇතුලේ දරන්න ඕනේ. ඒතර තමයි ඇතුලේ විශාල ආලෝකයක් වගේ ප්‍රඥාව ආලෝකයක් වගේනේ. ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ බුදුරජාණන් සෝදා ආලෝක උදපාදි කියලා. මන්ට මහණෙනි ආලෝකේ පහළ විය කියන්නේ ඒ කියන්නේ ආලෝකේ පහළ නේ ඇතුලේ දල්ල ගන්න ඕනේනේ. ලංකාවේ මිනිසුන්ට මඟපල නැහැ. ඇයි? මාර්ගපල නැති ගුල් දරන්නේ ධර්ම. ඒගොල්ලෝ ඇතුළාන්තය තුල ධර්මය දරන්නේ. ඇතුළාන්තය තුල ආලෝකමත් වෙන්නේ ඇතුළාන්තය තුල ප්‍රඥාවෙන් දැල්ව ගත්තොත්. ඒ දැල්වීම කරන්නේ ධර්මයේ දැරීම. ධර්මයේ දැරීම. ඒක නේද සුතා දතා කියලානේ කියන්නේ. දරා ගන්නවා. වචසා පරිචිතා. ඊට පස්සේ තමයි වචනෙන් පුරුදු කරන්නේ. මනසානුපෙක්කිතා. දිට්ඨියා සුප්පටි විද්දා. එහෙමනේ කෙනෙක්ව සෝතාපන්න වීම දක්වා ඇහෙන ධර්මයේ උදෙසා යා තුළ මැදිහත් වෙන්න මැදා යා තුළ ගොඩනගෙන්න ඕන ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේම නිවදාලේ. ඉතින් මම අපේ බණහන පිණුතුන්ට බොහොම සෙනෙහසින් කියන්න ඕන එක දෙයක්. අලුත් එක එක වයින්ව කාලින් කාලෙට. ඒ නිසා ඔය පිණුතුන්ලා ආය ඔය වැඩේ කරන්න එපා. මම කියන්නේ ඔයගොල්ලෝ සටහන් කරගන්න ටිකක් දිග සර බරසාර වැඩක් නම් සටහන් කරගෙන ඒ සටහන් කිරීම ඇතුළෙත් ඒකේ විචිත්තනත්වයක් හොයන්න එපා. ඒ සටහන් කිරීම ඇතුළෙත් නැවත නැවත දරා ගන්න අදහස තියාගන්න. අපි අය හොඳට ඔයගොල්ලෝ බලන්න. ඒ ගොඩාක් සටහන් කරගන්න අය ඒගොල්ලෝ ආයෙ පොත වහලා දාලා අලුත් පොතක් පෙරලා ගන්නවා. ඒ නිසා මේ ඔය පින්නතුල මේක හොඳට ඔළුවට ගන්න. එතකොට එනම් මේ පින්වත්නි සම්මා දිට්ඨිය කියන්නේ දැන් ඔන්න බලන්න මේ කාරණා. දැන් මේවා මේ මගහැරලා එහෙම කියනේවා නේ මේ බලන්න. දැන් මේ කාරණා ටික මම ආයෙත් ඔන්න එක පෙළට ඔය පින්නතුන්ට කියනවා. මේක හොඳට දරා ගන්න ඕන නිසායි මම මේ කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ භව සමුදේසා නිරෝධය දකින්න එක. එකයි. සම්මා දිට්ඨිය වනාහි මම භවය තුල රැඳී ඉන්න බව ඒ මොහොතේම සිහිනුවන උපදවා ගන්න එක. දෙකයි. එතකොට සම්මා දිට්ඨියට අදාළ කාරණා දෙකයි. තුන්වෙනි කාරණේ ඒ මොහොතේස මම දැන් භවය තුල රැඳිලා ඉන්නවා මම ඉන්නේ කෙලෙස්සහගත මතකයක් ඇතුලේ නේද කියලා මේ ගනුදෙනු කරන වෙලාවේ කතා බස් කරන වෙලාවේ වැඩ කරන වෙලාවේ එයා ඒ මොහොතේ අතිරේකව නුවණක් උපදවා ගන්න එක. එයා සසර අනාත නොවන ක්‍රමය. එතන අනාත නොවන ක්‍රමය. ඒ මොහොතේ මම කෙලෙස්සහගත මතකයක් තුල මේ භවයේ රැඳිලා ඉන්නවා කියලා දකින්න බැරුව එයා ප්‍රතිචාර දක්වන එක අනාත වෙන ක්‍රමය. සදාතනිකව සංසිඳින ක්‍රමය මොකද්ද? සදාතනිකව සංසිඳීම කියන්නේ අනේ මම භවය නිරුද්ධ කළා නේද කියලා. මම කෙලෙසාගත මතකයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නේද කියලා දකින්න. ඒක නිවන් මඟ, ඊට ඉස්සෙල්ලා කිව්වේ සුගති මඟ, ඊට ඉස්සෙල්ලා කිව්වේ සසර මඟ අනාත වීමේ පාර. සසර කියන්නේ සුගති විතරක් නෙමෙයිනේ, අනාත වීම. එතකොට අනාත වීම, සසර සනාත වීම, සසරින් ගැලවීම. මෙන්න මේ කාරණා තුන ඔය පින්නතුල දකින්න ඕන. මෙන්න මේ වචන තුنين සමන්නාගත වෙච්ච අවස්ථාව අපි කියනවා සම්මා දිට්ඨි කියලා. අපි කියන්නේ එකට සම්මා දිට්ඨිය කියලා. මෙන්න මෙම මෙබඳු මට්ටමට මේ කියන විදිහට මේ කියන ආකාරයට යම් කෙනෙක් තුල සම්මා දිට්ඨිය තියෙනවා නම් මේ දේශනාවේ කියආපු විදියට යම් කෙනෙක් තුල සම්මා දිට්ඨිය තියෙනවා නම් එයා තුල කාම ලෝකෙට එන්න කාම භවේ පැනවෙන්නේ නැහැ. කාම ලෝකෙට අදාළ විදියට ඇයි කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කාමං නා භවිස්සති අබිනුකෝ කාම භවෝ පඤ්ඤායති. බුදුරජාණන් වදාළේ ආනන්ද කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස් නොවන්නේ නම් ආනන්ද කාම භවය කියලා එකක් නොපැනවේ. එතන ලස්සන වචනද, කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස් නොවන්නේ නම්. දැන් කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස්වීම මොකද්ද? කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස්වීම, කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස්වීම රැස්ෙන්නේ එයාගේ සිත තුල පැන නගින ඇලීම ගැටීම පදනම් කරගෙන. එතකොට සිත තුල පැන නගින අරමුණු ප්‍රතිබද්ධතාවයේ ඇතුළේ ආරම්මන ග්‍රහණය තුල එයාගේ සිත ඇලීම් කටයුතුව ගැටීම් කටයුතුව එයාගේ ඇතුළාන්තයේ ඇතිවෙන අසහනකාරී බව විසින් තමයි කාම ලෝකේ විපාක පිණිස කර්ම රැස්වීම දක්වා යවුඩුදුවන්නේ. ඒ කර්ම රැස්ුණාම මොකද වෙන්නේ? කාම භවය පැනවෙනවා. කාම භවය පෑන වෙනවා. අපිට අර නැවත නැවත කාම භවයේ හැදෙන්නේ විපාක පිණිස කර්ම රැස්වීමෙන්. විපාක පිණිස කර්ම රැස්ෙන්නේ කොහොමද? ඇලීම් ගැටීම් පදනම් කරගෙන. එතකොට ඇලීම් ගැටීම් පදනම් වෙන්නේ ඇලීම් ගැටීම් මත සිතුවිලි ප්‍රවාහය මත. ඒ ඇලිනකම් මත ගොඩනැගෙන සිතුවිලි වලට අපි කියනවා කාම සංකප්පන. ගැටීම් සහගතකම ඇතුලේ ගොඩනැගෙනවට කියනවා ව්‍යාපාද සංකල්පන. අන්න කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා වලින් අයින් වෙන එකට අපි මොකද කියන්නේ? සම්මා සංකප්ප. ඇයි සම්මා සංකල්පයේදී කියන්නේ මොනවද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා කියලා ඔය කියන්නේ. සම්මා සංකප්ප කියලා කියන්නේ. එතකොට ඒක දරා ගන්න ඕන ඔන්න ඔය රටාවට. මොකද්ද? කාම ලෝකේ විපාක බුදුරජාණන් වහන්සේ වදාලා කාම භවයේ පැනවෙන විදිය. දැන් භවය ගැනනේ අපි අද මේ දේශනා විදි කතා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය භව නිරෝධයට සාපේක්ෂව මේ කතා කරගෙන යන්නේ. එතකොට මේ පැත්තෙන් විතරක් ධර්මීය දරාගත්ත හොඳටම ඇති. ඒ කියන්නේ මේ කියන රටාවට විතර මේක හොඳට අහලා දරා ගන්න ඕනේ. මේක මේ විදියට විතරක් ධර්මයේ වැඩුවොත් ඒකාන්ත වශයෙන් යාපිරුණම් පාණ්ඩෝ. අනික ඔයාලා මෙහිදී නිවන් දෙන දැක්කත් ඔයාලා නිවන් දකින්න කවුද? ඇයි මේ භවය ගැන ඇහෙනකොට, භව නිරෝධය ගැන ඇහෙනකොට භවය හැකිලෙන්න ගන්නවා. ඒක තමයි ලෝකේ ධර්මතාවය. භව නිරෝධය ගැන ඇහෙන්න ඇහෙන්න භවයේ පිණිස කර්ම රැස්වීම දුර්වල වෙනවා. ඒක ලෝක ධර්මයක් නේ. දන් දුන්නම සශ්‍රීකත්වෙමයි ලැබෙන්නේ. බත්මාළු පිණිමයි යාට සසර ලැබෙන්නේ. ඒක ධර්මයක් තිබෙන්නත් නේ. ලෝකෙට ඇනුම් බැනුම් දෙන කෙනාට යාර සසර ඇනුම් බැනුම්මයි හම්බෙන්නේ. ලෝකෙට රළු පරළු වචන ලෝකෙට දුන්නට යාර සසර බැනුම් අහන්නමයි වෙන්නේ. ඒක ලෝක ධර්මයක් නේ. එහෙනම් මේකටම ගලපලා බලන්න. භවයේ Nirodhe ගැන යාට මේ භවයේ සම්බන්ධ මේ කෙලෙස් ලෝකයේ සම්බන්ධ කෙලෙස් එක්ක හැපි හැපි යන කතා ඇහෙන වෙලාවක භව Nirodhe ගැන යාට එයාගේ සිත වැඩ කරන්න ගියොත් එයාගේ මානසිකාරය පවත්වන්න ගියොත් මේ හෝරාවක් හරි මේ හෝරාවෙන් අපි කරන්නේ කල්ප ගණන් භවයේ අනිත් පැත්ත නකුල ගන්න එක. මේකම එක දෙන්සම් මේ පින්නතුම් මේ කරන දේශනාව හරි ප්‍රතිබල සම්පන්න එක. මේ කරන්නේ මුළු මුළු මහ ජාතියකගේ භවය අනිත් පැත්තට හරවන එක. පැවිද්දෝ කොච්චර භවයට තල්ලුව දෙනවද? පැවිද්ද කොච්චර කියනවද? කවුද දන්නේ ඉපදෙනවද නැද්ද කියලා කියන පැවිද්ද නැද්ද? ඕව වැඩක් තියනවද ඉපදෙනවද මැරෙනවද කියලා කවුද දන්නේ කියලා කියනා ඉන්නවා. කවුද දන්නේ ඉපදෙනවද නැද්ද කියලා ඕව වැඩක් තියනවද වගේ මේ ප්‍රසිද්ධියේ කියන පැවිද්දෝ ඉන්න වෙලාවක එයාලා මොකද කරන්නේ? ඒගොල්ලෝ අපිට භව නිරෝධයට උදව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට නිවන් දකින්න උදව් කරන්නේ. දැන් ඔය පින්නතුල්ලා මේ විදිහට දරාගන්න මේක හරිම වටින්නේ ඒකයි. දරාගන්න මේ මහා අනමරත දිග සසර ඉස්සරහට සසර පවතින්න අවශ්‍ය ශක්තිය වේගෙන් අනිත් පැත්තට කරකිනවා. මේක අනිත් පැත්තට කරකවන්න පුළුවන්. සසර චක්‍රයක්නේ. ඒතර සසර සම්පූර්ණයෙන් මේක කැරකි කැරකි යනවා. මේක අනිත් පැත්තට කැරකෙන්න ගන්නවා. ඒ කියන්නේ මේක අනිත් පැත්තට කරකවනවා නම් බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ කියන්නේ පළවෙනි දේශනාව කොහොමද කියන්නේ? ධම්ම චක්කං පවත්ති තුන් අප්ප ධර්ම චක්‍රයක් මේක. ඒකෙන් සසර වටේ එහාට කරකවන කොහොමත් කැරකි කැරකි යනකොට මේ ධර්ම චක්‍රයේ විසින් අනිත් පැත්තට කරකවනවා මේක. ඒක බුදුරජාණන් වහන්සේ නමක් විතරයි කරන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේ නමක් විතරයි කරන්නේ. ඒක ලෝකේ කවුරුත් කරන්නේ නැහැ. යම් දවසක ඔයාලා භව නිරෝධය කියන මාර්ගයට ආපු දවසට ඔයාලා තේරෙවි අනේ මේ ස්වාමීන් වහන්සේලා අපිට කොච්චර යහපතක්ද කළේ. ඒ යහපත තේරෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට. සාමාන්‍ය කෙනෙකුට මේ බණ ඇහුනොත් දැන් මේ බණ අහගෙන ඉඳලා දැන් මේ බණ විනාඩි 10ක් විතර ඇහුවොත් අලුතෙන් බණ අහන මිනිහ ස්ථීර වෙයි මිනිහා මගේ බණ අහන්නේ. විනාඩි 10 අලුතෙන් බණ අහන මිනිසෙක් මේ විනාඩි 10ක් විතර නිකන් channel එක මාරු කරනකොට මේ ප්‍රඥා ටීවී එක වැඩිලා මේක විනාඩි 10ක් අහගෙන හිටියොත් ආයේ මේ මිනිස්සයා මගේ අහම්බෙන්වත් බණක් අහන්න කැමති නැහැ. ආපෝ මහා පිසු කියවන ස්වාමීන් වහන්සේ නමක් කියයි. විකාර කියවන මේ දියුණු වෙලාවක මෙච්චර මේ දියුණු යුගයක ඇවිල්ලා මේ අපරාධ මිනිසුන්ටත් ඔළුව නරක් වෙලා නැත්තම් සල්ලි ගෙවලා බණ කියවයි අය කියලා. මොකද බණ කියවන්න නාලිකාවලට මුදල් ගෙවන්න ඕනනේ. ස්ථීරව කියනවා ඔය මිනිසුන්ටත් පිස්සු මටත් පිස්සු කියලා. එතකොට එයා තමයි බොහොම පිරිසුදු කෙනා. එහෙම තමයි හිතන්නේ. අර සමහර පැවිද්දෝ අපිට චෝදනා කරන්නේ. කොහොමද චෝදනා කරන්නේ? මේ මම දෙක පව් කාලේ චෝදනා කරලා තිනවා. එයා ඒගොල්ලෝ කියන්නේ අපිට ඔළුව අවුල් වෙලා එයා බෙහෙත් කියනවා. එයා දොස්තර. එතකොට මම අපි ලෙඩා. ඉතින් මේ දොස්තර මහත්තයා බෙහෙත් කිව්වම මේ බෙහෙත් ටික ගන්න ඕන කියලා මට කියනවා. ඒතර මම රෝගියා. ඊයේ පෙරේද පැවිදි වෙච්ච මේ මිනිස්සයා තමයි වෛද්‍යවරයා. ඒතර අවුරුදු 25ක් විතර පැවිදි වෙලා ඉන්නේ මම ලෙඩා. ඒ වට සාදු කියන මිනිස්සු ඉන්නවනි බලන්න පින්වත්නි. ඉස්සරහට නම් මම නම් ඇත්තටම මේ මිනිසු ගැන කිසිම අයුරකින් විශ්වාසයක් තියන්නේ නැහැ. ඔය පින්නතුල්ලා මේ ධර්මය අහලා නිවෙන්න බලන්න. ඒ කියන්නේ පස්සෙන් ගිහින් ඒ කියන්නේ අපි දැන් ඔයවත් බණ කිය දේශනා කරන්න එන්නේ වැඩි ලිබණනේ අපි. ඒ නිසා අපි මේ දේශනා ටිකක් යනවා. අපි ඒ ටිකත් ඕන වෙලාවක නවත්තලා දානවා. ඒ නිසා ඔය පින්නතුල්ලා මේ ධර්මයේ දරාගෙන මේ කටුක සසරින් මේ කටුක ජීවිතෙන් මිදෙන්න. මේක තවත් ඉස්සරහට එන්න එන්න කටුකයි. කොච්චර කටුකයිද කියලා කියන්නේ ඉස්සරහට මේ බුද්ධ ශාසනේ මල් පිපෙන්නේ නැහැ. ඉස්සරහට මේ බුද්ධ ශාසනේ මල් පිපෙන්නේ නැහැ. එතකොට මේ බුද්ධ ශාසනේ ඉස්සරහට මල් පිපෙන්නේ නැත්නම් බුද්ධ ශාසනේ මල් කියලා රැවටෙන්නේ කටුවලට. ඉස්සරහට මේ බුද්ධ ශාසනේ ඇතුලේ මල් කියලා රැවටෙන්නේ කටුවලට. දැනුත් රැවටිලා ඉන්නේ. ඒගොල්ලෝ මල් දැකලත් නැහැ. මල් ගැන දන්නේත් නැහැ. එයාලා කටුවලට හිතනවා ආ මේවා තමයි මල් කියන්නේ කියලා. ඇයි එයාලා මල් දැකලා නැහනේ? එයාලා මල් ගැන දන්නේ නැහෙනි. එතකොට එයාලා හිතනවා මේ කටු පඳුරු වලට අනේ මේ ලස්සනට මල් පිපිලා තියෙන්නේ කියලා ලෝකේ හිතනවා. ඒ නිසා ওই පිනතුල ස්ථිරව මතක තියාගන්න මේ බුද්ධ ශාසනේ ඉස්සරහට මල් පිපෙන්නේ නැති යුගයක්. බුද්ධ ශාසනේ අනිත් එක තමයි මේ බුද්ධ ශාසනය රකින්න විශාල පැවිදි සමාජයක් ඉන්නවා. ඒ ඔක්කොම සුගතියෙන් ආපු අය. දෙවිවරු අතරින් ආපු අය. විශාල පිරිසක් ඉන්නවා සන්නස්සලා අතර උනා. ඒ නිසා උන්වහන්සේලා පවා මේ බුද්ධ ශාසනික වේලාවක මේ මිනිසුන්ගෙන් අයින් වෙලා උන්වහන්සේලා වෙනම ජීවිතයකට යනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් මේ බුද්ධ ශාසනය රැකවරණේ හදාගන්න. එහෙනම් සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? සම්මා සංකල්පය කියන එක ටිකක් හොඳට ගැඹුරින් තේරුම් ගන්න. කාම ධාතු වේපක්ඛං කෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාම භව පඤ්ඤායති. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමෙන් කාම භවයේ පැනවෙන්නේ. ඒතර කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ කර්ම රැස් වෙන්නේ චේතනා නිසා. ඇයි චේතනා හම්බික්ක ඔය කමං වදාමිනේ. එතකොට එයා තුල චේතනා ගොඩ නැගෙන ක්‍රියාවලිය තුල ඒ පුද්ගලයා අත්දකින දෙයක් තියෙනවා, ඇලීම් ගැටීම් අරමුණු ප්‍රතිබද්ධව. එතකොට ඇලීම් ගැටීම් පදනම් කරගෙන එයාගේ සිත තුල පැන නගින తত্ত্বය තමයි කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප කියන්නේ. එතකොට මෙන්න මේ මෙබඳු සංකල්පනා ඇතුලේ නැවත නැවත අපට සිද්ධ වෙන්නේ භවයෙම පණව ගණ්ඩයි. භවයෙම පණව ගණ්ඩයි. ඒතර භවයේ නොපැනවීම පිණිස එයා තුල ගොඩ නැගෙන සංකල්පනා සම්මා සංකප්ප. ඒතර සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එතකොට විපාක පිණිස කර්ම රැස්වීම නිසා කාම භවයේ භවයේ පැනවෙනවා. නැවත නැවත භවයේ පැනවෙනවා. එතකොට විපාක පිණිස කර්ම රැස් වෙන්නේ කොහෙන්ද? වචනෙන්. සම්මා වාචා අන්න. සම්මා කම්මන්ත අන්න කර්ම රැස් වෙන තැන ගැන කියන්නේ එතනින් පස්සේ. එතනින් පස්සේ කියන්නේ කර්ම රැස් වෙන තැන ගැන. සම්මා වාචා කම්මන්ත. මේ විදියට යම් කෙනෙක් බලනකොට, මේ විදියට යම් කෙනෙක් බලන්න හුරු වෙනකොට, මේ කියන විදියට ඔයාලගේ ජීවිතයේ දර්ශනයක් විදියට මේක දරාගෙන මේක ඔයාලගේ ජීවිත පුරුද්ද කරගත්තොත්, ඒ පුරුද්දේ තුල තමයි භවය අනිත් පැත්තට හැකිලෙන්නේ. තුන් භවය අනුව ඒකෝකාරික භව, චතුෝකාරික භව, පංචෝකාරික භව වශයෙන් භවයේ නොඑක් නොඑක් ස්කන්ධ සහගත තත්ත්වයන් ඇතුළේ යා අනාත නොවි එයාගේ මුළු ගමන් මගම අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. ඒ හැරෙන්න පටන් ගන්නකොට එයා හැම වෙලාවකම මේ විලාවේ අර සම්මා දිට්ඨියේදී අපි කියවනේ මේ මම ඉන්නේ කෙලෙස් සහගත මතකයේ ඇතුලේ කියලා. ඒ මොහොතේම ඉන්න තැන වාඩි වෙලා හිටියත්, නිදාගෙන හිටියත්, හිටගෙන හිටියත්, ඇවිද්දත් ඒ තැනම එයා ඒ මොහොතේම සිහ උපදව ගන්නවනේ මම ඉන්නේ භවයේ කියලා. මම මේ දැන් ඉන්නේ භවයේ කියලා භවේ නිරුද්ධ කරලා නැහැ. මම භවයේ ඉන්නේ කියලා දකින්නවනේ. අන්නේ දැක්ම එයාගේ ජී කන බොනකොට, අඳින පළඳිනකොට, වැඩපල කරනකොට, එයාගේ ජීවන චාර ඉරියව් පවත්වනකොට, වටපිට බලනකොට පවා එයා ඒ මට්ටම ඇතුළේ ඉඳ පරිස්සම් වෙනවා පුළුවන්. අමාරු වැඩක් පරිස්සම් වෙනවා. නමුත් ඒක පරිස්සම් නොවුනත් එයාගේ වැඩ අතරින් බැරි වුණත් එයාක පුරුදු කරනවා ටික ටික. වැඩියෙන් පුරුදු කරනවා. අන්න එතන එයාගේ ආජීවය පිරිසුදුයි. ඇයි වටපිට බලද්දි පවා යා මේ චින්තනය පුරුදු කරනවා. වැඩ කරද්දී හැසිරෙද්දී යා මේ චින්තනය බහුල වශයෙන් පුරුදු කරනවා. බහුල වශයෙන් පුරුදු කරනවා. ඒකට සම්මා ආජීව. දැන් එයා ඉන්නේ සම්මා ආජීවේ. එතකොට සම්මා කම්මන්ත, සම්මා වාචා කම්මන්ත ආජීව. ආජීවේ කැලල් නෑ යාගේ ජීවිතේ පැවැත්ම තුල. එයා තුල භවයට අදාළ රොඩු හැදින්නේ නෑ. දැන් හැදින්නෙම නෑ නෙමෙයි, ඒක ඉතින් රාතන් වංශයේ ස්වභාවයනේ. නමුත් එයා මේක පුරුදු කරලා ඔබම ඔබ බලද්දි, වටපිට බලද්දි පවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී යෝති වගේ සමිජ්ජිතේ පසාරිතේ යනකොට එනකොට හැම වෙලාවකම පොඩි පොඩි ඉරියව පවත්වාද්දි පවා මේ කියන්නේ. එයා අර දැන් බලනක අපිට සමහර දේවල් ගැන අපි එකට පුරුදු වෙලා ඒවා අපේ නිකම්ම මනසට ගොඩනගෙනවා. බලනක අපේ සමහර මානසික පුරුදු තියෙන්නේ දැන් උදාහරණයකට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් අපිට ඉතිපිසෝ පාඨය කියවෙන එක සමහර අයට පුරුදුයි. ඒ ආයාසයකින් මේක කරන්නේ. දැන් භාගතුන් වහන්සේ දැක්ක ගමන් අත් දෙක එකතු වෙන එක අපි මේ සැලසුම් කරලාද කරන්නේ? බුදුරජාණන් දැක් දැන් පිළිමේ දැක්ක ගමන් අත් දෙක මෙන්න මේ විදිහට උඩට ගන්න ඕන කියලා මේ ජවයක් අරන්ද කරන්නේ? නෑ. ඒ වගේ අන්න ඒ මට්ටමට එයාගේ ඉරියව් පැවැත්වීම ඇතුලේ මේ සංවේදිකම දියුණු කරගන්න සම්මාජීව. ඒක සම්මාජීවට සම්බන්ධ දෙයක්. ඒක කෙනෙක් කියන්න පුළුවන් නෑ ඔය අලුත් බණ කියලා. දැන් මේවා එනකොට එහෙම කියනවා. ඉතින් එහෙම කිව්වට එයා ධර්මයේ දන්නේ නැත්නම් අපි මොනවා කරන්නද? යම් කෙනෙක් ධර්මයේ දන්නේ නැත්නම් ඒ මනුස්සයා කරන්න ඕන ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා හොඳට ධර්මඥානෙ හදාගන්න ඕනේ හොඳ ගුරුවරයෙක්ගේ ඇසුරේ ඉඳලා. ඒ නිසා පින්වත්නි මේක හොත්තට ඔළුවට ගන්න. ඊට පස්සේ ඊළඟට මොකද්ද තියෙන්නේ? සම්මා වායාම. සම්මා වායාම. සම්මා වායාමී කියන්නේ කුසල කුසලතාවේ නේද? උපන් කුසල්, නූපන් කුසල්, උපන් අකුසල්, නූපන් අකුසල්. දැන් එයාට උපන් කුසලයක් තියෙනවා. මොකද්ද? මම භවයේ රැඳිලා ඉන්නවා කියලා දකින්න එක උපන් කුසලයක්. හැමෝටම නැහැ. මම කෙලෙස් සහගත මතකයක් ඇතුලේ නේද මේ දැන් වැඩ කරන්නේ? වැඩ කරලා ඉවර වෙලානේ මේ. දැන් වැඩ කරන්නේ කෙලෙස් සහගත මතකයක් ඇතුලේ නේද කියලා එයා තුල දකින්න හැකියාව මොකද්ද? උපන් කුසලයක්. ඒක ලෝකයට එහෙම හිතා ගන්නවත් බෑ. ලෝකෙ එහෙම කෙනෙක් හිතන්නේ. නූපන් කුසලයක් තියෙනවා. මොකද්ද? මොකද්ද නූපන් කුසලය? අර මම භවයේ නිරුද්ධ කරලා ඉන්නේ කියන එක මට උපදින්නේ. මම භවය කාම භව, රූප භව, අරූප භව කියන භවෙන් සම්පූර්ණයෙන් නික්මිලා ඉන්නේ කියන එක මට උපදින්නේ. තවම උපදින්නේ නැහැ. උපදින්නේ නැත්නම් ඒක තමයි නූපන් කුසලය. හැබැයි උපදිනවා එක කුසලයක්. මොකද්ද? මම දැන් භවයේ ඉන්නේ. භවයේ ඉන්න එක අමාරු අනවශ්‍ය වැඩක්. ඉන්න බවට සිහිත තියනවා දැන්. ඒක උපන් කුසලය. හැබැයි ඔයාලට හිතෙන්නේ අනේ මම භවයේ නිරුද්ධ කළානේ. කාම භව, රූප භව, අරූප භවයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමෙන් සම්පූර්ණයෙන් මම මිදුණනේ. ඒක උපදින්නේ නැහැ. ඒක උපදින්නේ නැත්. ඒක උපදින්නේම නැහැනේ. කොච්චර සිහිපත්වත් උපදිනවද? එහෙනම් ඒක නූපන් කුසලයක්. ඉපදිලා නැති කුසලයක්. ඒක තවම උපද්දව ගන්න බැරි කුසලයක්. ඒක උපද්දව ගන්න බෑ. එතකොට උපන් අකුසලේ මොකද්ද? මම කෙලෙස් සහගත මතකයක් ඇතුලේ ඉන්නේ කියලා ඒක හැම වෙලාවෙම මට උපදව ගන්න බෑ. ඒක උපදිනවා දැන් මේ අපිට තියෙන ධර්මයක් දන්න නිසා. නමුත් ආයෙත් කෙලෙස් සහගත ලෝකයක් එක්ක මම හේතු වෙනවා. හැප්පෙනවා. එනම් මගේ ජීවිතය ඇතුලේ උපන් කුසලයක් තියෙනවා තමයි. හැබැයි ඒක ඇතුලේ උපන් කුසලයට වඩා මෝරපු උපන් අකුසලයක් තියෙනවා. අකුසලයට. අයි මේ මට්ටම දිගට මට තියාගන්න බෑ. නූපන් අකුසලේ බැරි වෙලා හරි මම මේ චින්තනයේ මේ මාර්ගයට මාර්ග සම්මාදිට්ඨියට අදාළ වැඩපිළිවෙල ඉස්සරහට ගිහින් ඵලයේ උපද්දුවේ නැත්තම් මම භවයේ නිරුද්ධ කළානේ කියලා අර වර්තමානයේම සම්මාදිට්ඨිකත්වයේ උපදව ගන්න බැරි වුණොත් ආයෙත් මම කාම භවයට අදාළ විපාක පිණිස කර්ම රැස් වෙලා මැරිලා කාම ලෝකේ උපදිනකොට එදාට මට මේ විදියට භවංච පජානාති භවය කියන්නේ මේක භව සමුදේ කියන්නේ මේක භව නිරෝධේ කියන්නේ මේක කියලා එදාට සම්මාදිට්ඨිය මට අහිමි වුණොත් මොකද වෙන්නේ? ආයෙත් අර නූපන් අකුසල් උපදින්න නියමිතයි. ඔන්න ඔහොම දකින්නකොට ඔයාලට ආයාය උපදින එක ගැන එපා වෙලා යනවා. එපාම වෙනවා පින්වත්නි. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ හරියට වඩලා නැති නිසායි ඔයාලට ඔහොම වෙලා තියෙන්නේ. ආරියෂ්ටංග මාර්ගය හරියට වඩලා නැති නිසා. දැන් යම් කෙනෙක් මේ විදියට දැක බලන කොච්චර ලස්සනයිද සම්මා වායාමයේ කියන එක මොන තරම්. ඒ කියන්නේ මේ සම්මා වායාමයේ ගැන පැයක් බණ කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරන්න පැයක් කියන්න පුළුවන්. තැයට සම්මා වායාමයක් තියෙනවා. ඊළඟට මොකද්ද කියන්නේ? සම්මා සති. සම්මා වායාම ගැන තව ටිකක් කියන්න ඕන. නමුත් අපිට මේ දේශනාවට කාල ඉවර නිසා අපි කියන්නේ සම්මා සතිය කියන්නේ පින්වත්නි ඒ මේ මොහොතේම ඇස් දෙක පියාගෙන භවය ඇති වෙන නැති වෙන විදිහ දකින්න පටන් ගන්න. භවය ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන විදිය දකින්න පටන් ගන්නවා. මේ භවයේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන විදිය දකිනවා. ඒ වගේ මැස් දෙක පියාගෙන මේ භවයේ උපාදානයේ නිසා අට ගන්න බවත් උපාදානයේ නිරුද්ධ වීමෙන් භවයේ නිරුද්ධ වෙන බව. ඒ උපාදාන පත්‍යය භවෝනි. අන්න ඔය විදියට පටිච්ච සමුප්පන්නෝ බලන්න පටන් ගන්නවා. හැබැයි ඇස්සරගෙන නෙමෙයි. මෙතනට යනකම් ඇස්සරගෙන කරන්නේ. ඇස් පියාගෙන කරනකොට පින්වත්නි භවය පිළිබඳ භවය ඇසුරු කරගෙන ගොඩ නැගෙන විතර්ක විචාර භවයේ පදනම් කරගෙන ගොඩ නැගෙන භවපත්‍ය ජාති කියන මට්ටමට නොයන මට්ටමට ඒ මොහොතේ සිත පවතිනවා. භවෙන් සදාතනිකව ගැලවිලා නැහැ මේ ඉන්නේ භවෙන්නේ. ඒක පෙර උපාදානය නිසා වෙලා දැන්. හැබැයි භවපත්‍ය ජාති කියන එකට නොයන මට්ටමට සිත පවත්වනවා සම්මා සමාධි. ඒකෙන් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම භවයේ කඩා වැටෙනවා. ආයි සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න සම්මාදිට්ඨියෙන් ඉවරනවා කියන ඕකට පින්නවත්. ඒ නිසා මේ හෝරාවක දේතනාව සුවසේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩා ගන්නට ඔය පින්නතුන්ලාට මේ කුසලයේ බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. නාවල පදිංචි මංගලිකා හේමචන්ද්‍ර මහත්මිය මේ උතුම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරලා තිබෙනවා. ඉතින් එතුමියට අපි ආශිර්වාද කරනවා. එතුමිය බොහොම සද්ධාවන්ත කෙනෙක්. හරියට මේ දේශනා කරන, දේශනා කරන ධර්මයට බොහොම කැමති කෙනෙක්. ඉතින් මංගලිකා හේමචන්ද්‍ර මහත්මිය ප්‍රදාන එතුමියගේ කල්යාණ මිත්‍ර පින්නතුන් මෙතනට සම්බන්ධ වෙන්නේ. මේ සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. තලවා කැලේ පදිංචිව සිටි පරලෝ සැපත් චන්ද්‍රදාස හේමචන්ද්‍ර පියතුමන්ටත්, ඥානා හේමචන්ද්‍ර මෑණියන්ටත්, කීර්ති හේමචන්ද්‍ර, විනෝදනී අලහකෝන් සහ රූපණී හේමචන්ද්‍ර කියන සහෝදර සහෝදරයන්ට, මහත්ම මහත්මීන්ටත්, ඒ වගේම මංගලිකා හේමචන්ද්‍ර මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ඊටාම මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ දෙමව්පියන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. දැනට රෝගාතුරව සිටින නාලිනී වික්‍රමගේ සහෝදරියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එතුමියටද ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණී කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. කායික මානසික සැනසිල්ල වේවා. මේ ගෞතම බුදුසසුනේදීම වහ වහා නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. මංගලිකා හේමචන්ද්‍ර මහත්මිය ප්‍රදාන පවුලේ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. මේ ධර්ම ශ්‍රවණයට රැස්ුණ එතුමියගේ කල්යාණ මිත්‍ර සියලු පිනතුන්ලාට මේ කුසල් හේතු වේවා, වාසනා වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම සුවසේ අමා නිවන් පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණී කළ ලක්වාසී ලෝකවාසී හැම දිනාටම බලවත් වේවා. සුවසේම අමා නිවන් පිණිස මේ කුසල් හේතු උපකාර වේවා. සතර වරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං